Honorable Hinduma Sunil Senavi, you have 13 minutes.
Garu niyojaka tanayakathumani mita pera katha karapu aandupakshe mantri varun penna dun paridi garu amathyavariya ada dawase genaapu me yojanawa sansodhana yojanawa ithama wedagath bawata kisidu sakayak neha meka ithama vishesha අඩවියක් පිළිබඳ වැදගත්ම පනත මොකද පවතින නීතියට ප්‍රගතිශීලී ප්‍රවේශයකින් ගෙන එන සංශෝධනයක් මේ සංශෝධන ගෙන එන්න ඕන වෙන්නේම මේ බඳු ප්‍රගතිශීලී ප්‍රවේශකීම තමයි දරුවන් සම්බන්ධ කතාවක් ළමුන් සම්බන්ධ කතාවක් මේක ඒ වගේම තමයි ළමුන්ගේ දිවිය දරුවන්ගේ ඉරණම සම්බන්ධ කතාවක් ළමයා වැඩිහිටියෙකු බවට පත් වුණාට පස්සෙත් කෙබඳු පුරවැසියෙක් කෙබඳු ජීවියෙක් වෙන්න નિયમિતව තියනවද කියන එකට 100%ක්ම අදාළ කතාවක්. මොකද මේ වැඩිහිටියාගේ පරිසමාප්ත ජීවිතයේ ස්වરૂපය එහි නිර්ණායක අනිවාර්යෙන්ම මේ ළමා කාලයේදී මුහුණ දෙන ශාරීරික දඩුවම සහ අමාත්‍යතුමිය තා පැහැදිලිව ස්ථානගත කළ පරිදි හදවතේ ඇතිවෙන තුවාල පිළිබඳ ප්‍රතිවිපාක මත තීන්දු වෙනවා. එනිසා මේ සංශෝධනය ඉතාම සද්භාවයෙන් ප්‍රගතිශීලීව වඩා දැන් තිබෙන නීතිය ඉදිරියට ගෙන යන්න පුරවැසියන්ට ගැළපෙන ලෝකයක් හදාගන්න ගෙනාපු යෝජනාවක්. ඔබතුමා දන්නවා නියෝජ්‍ය කතානායකතුමනි දරුවන් සම්බන්ධ බොහොම ලස්සන අලංකරණ අපි අහලා තියෙනවා ඉංග්‍රීසියෙන් අපි කියන්නේ රෙටොරික්ස් කියලා. දරුවා මිනිසාගේ පියා කියලා අපි කියනවා. ලෝකේ අයත්වන්නේ අනාගතය අයත්වන්නේ දරුවන්ට කියලා අපි නිතර කියන්න පුරුදු වෙලා තිබෙනවා. ඒත් අපි ලංකාවේ වැඩිහිටියෝ හැටියට මේ කතාව කියන්න සුදුසුකම් තියෙනවද? ලාංකික දරුවන්ට අවංක ලෙස ආදරය කළ පිරිසක්ද මේ වැඩිහිටි පරම්පරාව? නිරෝගී සමාජ සංස්කෘතික ආර්ථික ජීවිතයක් අපි හදලා දුන්නද? අපි ඔවුන්ට එහෙම එකක් තිළින කරලා තිබෙනවද? දැන් අද උදේ ඉඳලා මේ ගරු සභාව පිරිලා හිටියා පාසල් දරුවන්ගේ. අපි කරපු කතාබහ අපේ ප්‍රවේශය ඔවුන් සවන් දෙන්නට ඇති. අද අපි විවාදයකට ගන්න මේ කාරණය අඩුම තරමින් ඉදිරියේදී අපේ දරුවන්ගේ ලෝකයට ළමා ලෝකයට නිශ්චිත පරිසමාප්ත ජීවිතයක් උරුම කරලා දෙන්න අනිවාර්යෙන්ම බලපානවා. මගේ අවධානය යොමුවන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි නීතිමය පාර්ශ්වය පැත්තට නෙමෙයි. එය සාකච්ඡා කරන්න ප්‍රමාණවත් තරම් නීතිවේදී මන්ත්‍රීවරුන් අමාත්‍යවරුන් මෙතන සිටිනවා. මම කැමති මගේ මේ විනාඩි දෙක තුනේ අවධානය යොමු කරන්න මේ දඬුවම් සංස්කෘතිය ගැන දඬුවමට පිටුපස තිබෙන දර්ශනය ගැන එහි මනෝසායනික ස්වરૂපය ගැන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡාවක් දියත් වෙන කාලයක් මම කැමති ඒක එක්කත් මේක සම්බන්ධ කරගන්න. දැන් මේ කායික ශාරීරික දඬුවම් සහ මානසිකව පීඩාවට ඉලක්ක වෙන දඬුවම් ප්‍රවර්ගය මේ ළමා ලෝකයට ක්ෂේත්‍ර හතරකින් පියවර හතරකින් පෙන්වන්නට තිබෙනවා. එකක් දෙමව්පියන් හෝ පවුලේ වැඩිහිටියන් ගෙන එන දඬුවම්. දෙවෙනි එක ගුරුවරු. තුන්වෙනි එක නේවාසිකාගාර, රැඳවුම් නිවාස, ළමා නිවාස ආදී තැන්වල ඉන්න පාලක පාලිකාවන්ගෙන් එල්ල වෙන්න පුළුවන් දඬුවම්. ඊට පස්සේ තව කාරණයක් තියෙනවා. අපේ අවධානය අද දවසේ මේ වනතුරු වැඩිපුර ඉලක්ක වුණේ නැහැ ශිෂ්‍ය නායකයන් සම්බන්ධව කියවුණාට. අප සියලු දෙනා දන්නවා මේ ශිෂ්‍ය නායකයන්ට නිශ්චිත කාර්යභාරයක් විනය සම්බන්ධයෙන් පැවරෙන අතරේ තමන්ට වඩා බාල නංගිල මල්ලිලාට සමහර වෙලාවට මේ විනය කියන තැනින් ඉදිරියට ගිහිල්ලා දඬුවම් දීම දක්වා ඔවුන්ට යම්කිසි කොටසක් පැවරෙනවා පාසල්වල. මේක ගැටලුවක්. සමහරලාට විශ්වවිද්‍යාලවල, සමහර විට තවත් තැන්වල පුංචි දරුවන්ගේ නිදහස සීමා කරන්න වෙන්න පුළුවන්, ඔවුන්ව පාලනය කරන්න වෙන්න පුළුවන් තවත් දරුවෙකුට. තවත් මදක් වැඩිහිටි දරුවෙකුට පැවරෙන ව්‍යූහයන් අපට දකින්න තියෙනවා. එන්න මේ කාරණා හතරම වැදගත්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කුළුණු පහකින් තමයි ගරු අධ්‍යාපන අමාත්‍යතුමිය සහ ඒ කණ්ඩායම කරගෙන යන්නේ. ඒකෙන් ඉතාම වැදගත් එකක් තමයි මානව සම්පත දියුණු කරන එක. මේ මානව සම්පත ඇතුලේ අද දවසේ සංවාදයට බඳුන් වෙන ක්ෂේත්‍ර නැත්නම් මානව සම්පත් දෙකක් අපට අඳුර ගන්න පුළුවන්, ගුරු සිසු. මේ දෙගොල්ලම අපට ඕන වෙනවා මේ දඬුවම් සංස්කෘතිය ගැන, ඒක පිටිපස්සේ තිබෙන දර්ශනය පිළිබඳව වඩා දියුණු ප්‍රවේශයකින් සංවර්ධනය කරගන්න. දඬුවම පිළිබඳ අලුතෙන් හිතන්න පුහුණු කරගන්න සිද්ධ වෙනවා මේ ගුරු භවතුන්. ඒ වගේම ඒකට අර මම කලින් කිව්වා වගේ කොටස්කරුවෙක් හැටියට සම්බන්ධ වෙන දරුවන් යොදාගන්නේ කොයි ප්‍රමාණයෙන්ද, ඒකේ මාත්‍රාව මොකක්ද කියන එක. මම කැමති අර ගරු අමාත්‍යතුමිය උදේ නිතර අවධාරණය කරපු හදවතේ තුවාල ගැන යමක් කතා කරන්න. ඒ වගේම ගරු සභානායකතුමා චිත්‍රපට කිහිපයක්, කලා නිර්මාණ කිහිපයක් සිහිපත් කළා. මොකද කලා සංස්කෘතික ශේෂ්ත්‍රය මේ කියන අධි සංවේදී කලාපය අනුභූති හැටියට, නිර්මාණ හැටියට ඕන තරම් අරගෙන තිබෙනවා. 1941 හැදුණු චිත්‍රපටයක් තමයි සිටිසන් කේන් කියලා කියන්නේ. ඕසන් වෙල්ස් මේක අධ්‍යක්ෂණය කළේ. මේ සිටිසන් කේන් චිත්‍රපටයේ ඉන්නවා පසු කාලයේ ඇමරිකාවේ ජනාධිපතිවරණයට පවා ඉදිරිපත් වෙන චාල්ස් ෆෝස්ටර් කේන් කියන මහා ධනවතා. ඔහු මිය යන මොහොතේ ඔහුගේ කටින් කියවෙනවා එක වචනයක්, රෝස් බඩ් කියලා. රෝස් බඩ් කියන්නේ රෝස කැකුල කියලා. මේක හොයන්න තමයි මුළු චිත්‍රපටයම ගත වෙන්නේ. කරුණී රජ කතානායකතුමනි, ඔබතුමා දන්නව නම් මේ රෝස් බඩ් කියන්නේ මොකක්ද කියලා. මේ තමයි ඒ මහා ධනවතා දරුවෙක්ව ඉන්න කාලේ ගෙදරින් මුදවලා ඔහුව නගරයට ගෙනියන්න හදනවා පාසලකට. ඒ ඔහුගේ අකමැත්තෙන් ඒ ගමන ගෙනියන්න හදන්නේ. ඒ ගෙනියන දවසෙත් ඔහු තුරුළු කරගෙන හිටපු ඔහු වඩාත්ම ආදරය කරන සෙල්ලම් බඩුව තමයි කුඩා හිමෝරුවා. ඒ හිමෝරුවේ නම තමයි රෝස් බඩ්. තාත්තා ඉතාම කුරිරු විදියට මේ හිමෝරුව දරුවගෙන් උදුරලා විසි කරලා දාලා තමයි නගරයට පිටත් කරන රථයට නංවන්නේ. මේ තමන්ගේ ළමා කාලයේ තමා ආදරය කරපු මේ බරපතල ආදරණීය වස්තුව ඔහුගෙන් උදුරා දැමීම පිළිබඳව ඉතුරු අවුරුදු 60-70 ඇතුළතම කරුණක් මතු නොවුනට ඔහුගේ ජීවිතේ. ඔහු මහා ධනකුරේරෙක් දක්වා ගමනක් යනවා. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. හැබැයි මිය යන මොහොතේ ඔහුගේ හංස ගීතය හැටියට, ඔහුගේ සෝන් සෝන්ග් එක හැටියට, අන්තිම සිහි කල්පනාව හැටියට ඔහුට කල්පනා වෙන්නේ ඔහුට අහිමි වුණු ළමා ජීවිතය. ඔහුට අහිමි වුණු මෙතෙක් කල් වැඩිහිටියෙක් හැටියට ඔහු කෙසේ ජීවත් වුණත් ඔහුට අහිමි වුණු ඒ හිමවරුව පිළිබඳ මතකය තමයි විඳවලා තියෙන්නේ මුළු ජීවිතේටම. එනිසා තමයි ඒක අන්තිම මොහොතේ මතක් වෙන්නේ. මේක එළියට පේන තුවාලයක් නෙවෙයි. අපේ ගරු මන්ත්‍රීවරුන් පෙන්වා දුන්න හැටියට සද්භාවය හෝ පුළුල් වැඩිකම හෝ වගේ තර්කන ඇතුළේ සාකච්ඡා කළාට මේ කියන කෑල්ල කෙසේවත් එළියට පෙනෙන එකක් නෙමෙයි. මෙබඳු දේවල් අප්‍රකටව කොච්චර තියෙන්න පුළුවන්ද කියන එක නියෝජ කතානායකතුමනි මගේ අවධානයට බඳුන් වෙනවා. ඒ දරුවගේ ජීවිතයේ මේක හිඩසක් ඇති කරනවා, කම්පනයක් ඇති කරනවා. වඩා නිවැරදිව කිව්වොත් ඔබතුමාගේ වෘත්තීය ජීවිතයේ තිබෙන භාෂාවෙන් කිව්වොත් මේක ක්ෂතියක් බවට පත් වෙනවා, ට්‍රෝමා එකක් බවට, ට්‍රෝමැටික් එක්ස්පීරියන්ස් එකක් බවට පත් වෙනවා. මේ හදවතේ තුවාල ක්ෂතියක් බවට පත් වුණාට පස්සේ අපි නීතියෙන් මැන්නේ නැති වුණාට, හිරේ විලංගුවේ නොවැටුණාට, මුළු ජීවිතයක් අඩාල කරන විනාශ කරන තැනකට මේක තල්ලු වෙනවා. මේ පිළිබඳ ඕන තරම් නිර්මාණ නිදර්ශන මට ඉදිරිපත් කරන්න පුළුවන්. තව එක උදාහරණයක් ඔබට මේ අන්තිම විනාඩි දෙකේ කියන්න මම කැමතියි. බයිසිකල් තියුස් කියලා තව චිත්‍රපටයක් තියෙනවා. 1948 ඉතාලි නවරැල්ලේ චිත්‍රපටයක්, වික්ටෝරියෝ ඩිස්සිකා අධ්‍යක්ෂණය කළපු. ඒක ඉන්නවා කුඩා දරුවේ, පුංචි දරුවෙක් ඉන්නවා. ඒ වගේ මේ දරුවගේ පියා ඉන්නවා. තාත්තට අයිති බයිසිකලය නැති වෙනවා, හොරු ගන්නවා. අන්තිමට මේ කතාව එක තැනකදී මේ තාත්තට දඬුවම් කරනවා, අපහාස කරනවා, නිග්‍රහ කරනවා නගරවැසියන් මේ පුංචි දරුවා ඉදිරියේ. ඒ දඬුවම ලැබෙන්නේ තාත්තට. නමුත් මට අවධාරණය කරන්න ඕන දේ තමයි මේවායේ වක්‍ර ප්‍රතිවිපාක දරුවන්ට දඬුවම් හැටියටම ලැබෙන හැටි. ඒවා මේ පාසලේ වේවැලකින්, අතුල් පහරකින්, කම්මුල් පහරකින් කරන දේවල් නෙමෙයි. ඒ නිසා මේ පනතට පිටුපස තියෙන අපේ ඇත්ත උවමනාව, අමාත්‍යතුමියගේ ඇත්ත උවමනාව, විෂය බහර අමාත්‍යතුමියගේ ඇත්තුවමනාව තමයි අපි වටහා ගන්න ඕන. ඒ දරුවාට මුළු ජීවිතයටම බලපානවා තමන්ගේ පියා තමා ඉදිරියේ නිග්‍රහයට බඳුන්වීම. ඒ නිසා මං හිතන්නේ මෙබඳු කාරණා ඕනතරම් මතක් කරන්නට පුළුවන්. Silence of the Lamb කියලා තව ලෝක ප්‍රකට චිත්‍රපටයක් 1991 හැදුනා. මේකෙත් තිබෙන්නේ childhood violence ගැන. පස්සේ කාලෙක මිනිමරුවන් බවට පරිවර්තනය වෙන්න පුළුවන් විදිහේ වැරදි, එහෙම නැත්නම් දඬුවම් දීම්, කම්පනයන් සහ ක්ෂතියන් පුංචි කාලේ දරුවන්ගේ ජීවිතවලට එන්නත් උනොත් ඒක ප්‍රචණ්ඩත්වයෙන් පිරුණු සමාජයකට ගමනක් පාරක් කැපෙනවා. එනිසා අපේ රටේ අද අපි අත්විඳින මහා මත්ද්‍රව්‍ය ව්‍යසනය වෙන්න පුළුවන්. ඒ මත්ද්‍රව්‍ය ව්‍යසනය ඇතුළට ආයුධ අරගත්තු පාතාලය වෙන්න පුළුවන්. මේ තැන්වලට මිනිස්සු තල්ලු කරගෙන
Honorable Minister, you have 2 more minutes.
තල්ලු කරගෙන යාමට මොනතරම් ඉවහල් වෙන්න පුළුවන්ද මේ දඬුවම් සංස්කෘතිය කියන එක මතු කර පෙන්වීම තමයි මගේ වමනාව වෙන්නේ. එනිසා නීතියෙන් කරන්න පුළුවන් අර්ථකථනවල සීමාවක් තියෙන්න පුළුවන්. ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු සත්භාවය කියන විසඳුමක් හැටියට ගෙනාපු මේ විවෘතභාවය සීමා කරන්න ඔහු හඳුන්වා දුන්නු සත්භාවය කියන වචනය පවා නැවත වතාවක් අර්ථකථනය කෙරෙන්නේ ගරු මහේස්ත්‍රාත්තුමෙක් විනිශ්චයකාරතුමෙක් අතින් උසාවියේදී. ඒ සත්භාවයේ සීමාව කොතනද තියෙන්නේ? එනිසා මේවා භාෂාව පිළිබඳ ප්‍රශ්න හැටියටත් භාෂාව පිළිබඳ සීමාවන් හැටියටත් මං හිතන්නේ සටහන් කරගන්නට ඕන. ඊයේ අපේ ගරු මන්ත්‍රී සුගත් වසන්තද සිල්ලා මන්ත්‍රීතුමා මතු කරලා පෙන්වුවා අවධාරණය කළා ඊයට යෙදිලා තිබිච්ච විශේෂ දිනය. ඒ තමයි ජාත්‍යන්තර සංඥා භාෂා දිනය. දැන් පසුගිය දවස්වල ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපට අහන්න ලැබුණා කායික ආබාධ සහිත දරුවන් දඬුවමට සහ අපයෝජනයට පත්වෙච්ච අවස්ථා. මේ වගේ තැන්වල කොයිතරම් සැඟවිලා තියෙන්න පුළුවන්ද අද මේ කතා කරන පනතට අදාළ දේවල්? අඳගොළු බිහිරි වගේ ආබාධ සහිත අඩුපාඩු සහිත ඒවා වරදක් නෙවෙයි, ස්වාභාවිකව උපදින කොටමුරුම වෙන්නත් පුළුවන්. ඒ වගේ ආබාධ සහිත දරුවන් දඬුවමට ලක් වෙන වෙලාවක් ඔබ කල්පනා කරලා බැලුවොත් කොතරම් ව්‍යසනයක් වෙන්න පුළුවන්ද? ඒ දඬුවම ලබන දෙයට ප්‍රතිචාර දක්වන්න බැරි වෙන දරුවෙක්, ඒ ප්‍රතිචාර දක්වන්න බැරි වෙන්න හේතුව ඔහු ගොළු වීම නම්, ඒක ස්වාභාවික හේතුවක් නම් ඒක කොතරම් ඛේදජනක වෙන්න පුළුවන්ද? ඔහුගේ ප්‍රතිචාර එළියට කෑ ගහලා කියා ගන්න බැරුව ඇති වෙන පීඩනය පස්සේ කාලෙක මං හිතන්නේ සායනිකාර්ථයෙන් ගත්තොත්, ක්ලිනිකල් මීනින් එකකින් ගත්තොත් විශාල සමාජයට අවැඩදායක පුරවැසියෙක් බිහි වෙන තරමට දුර දිග යන්න පුළුවන්. ඒ නිසා අපේ අවධානය තියෙන්නේ, මගේ මතක් කිරීම අවධාරණය තිබෙන්නේ මේ කායික දඬුවම් පාර්ශවය අප සියලු දෙනා ප්‍රතික්ෂේප කරන බව කිසිදු විවාදයක් නැහැ. නමුත් අපට නොපෙනෙන අර හදවතේ ඇතිවෙන තුවාල වල වැගිරෙන රුධිරය සමහර වෙලාවට සමාජයක් හැටියට වන්දිග වෙන තැනකට තල්ලු වෙන්න පුළුවන්. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අවසන් වශයෙන් රටක ශිෂ්ටත්වය මනින්න පුළුවන් පරාමිතීන් රැසක් තියෙන්න පුළුවන්. ඒ අතරින් වැදගත් පරාමිතීන් දෙකක් තමයි කාන්තාවකට ඒ රට සලකන විදිය සහ ළමුන්ට ඒ රට සලකන විදිය. ඔබ ඕනතරම් අහලා ඇති අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි කියලා චිත්‍රපටයේ තිබෙනවා. නමුත් කොතැනකවත් නෑ අතිශයින්ට ළමයින්ට පමණයි කියලා, අතිශයින්ම ළමයින්ට තමයි තියෙන්නේ කියලා චිත්‍රපට. එහෙම නෑ. එහෙම ඒවයි සීමාවන් තියෙනවා. නමුත් අපේ දරුවන්ගේ ලෝකය කොයිතරම් දුරට අපි ආරක්ෂා කරන්න රටක් හැටියට නීතියනොත්, ඇත්ත වමනාවෙනොත්, අවංක භාවයනොත් කැප වෙනවද කියන එක මං හිතන්නේ හෙට දවසේ අපට ශ්‍රී ලංකාව පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් කරා මෙහෙවන ගමනට ඉතාම වැදගත්. ඒ නිසා මගේ මේ කරුණු ටික මේ පනත සම්බන්ධව තර්ක පෝෂණය කිරීමට එකතු කරමින් කාලය ලබා දුන්නාට ස්තුතිවන්ත වෙමින් ඉහළ වෙනවා. බොහොම ස්තුතියි.